கௌரவ வேலுகுமார்.
கரு சபாபத்துமணி அத கேபினட் அமாத்தியான்சியாக கேபினட் நோன அமாத்தியான்ச திக்க காரகசபா அவஸ்தாவே அதாஸ் பிரகாச கிரீமட்ட அவஸ்தாவ லபாதீம கன ஸ்தூதி வந்த வேணும். விசேஷம் பிராத்தமிக கர்மாந்தா சமாஜ சவிபல கன்வீமே அமாத்தியான்சே பிரதமேங் ஏ அமாத்தியான்சே பிலிபந்த காரணா கீபையாக இதிரிபத் கரன்னட்ட பலாபுருத்து வேணும். மே அமாத்தியான்சைய அப்பே கரு அமாத்திய தயா கமகே அமதித்துமா மே கெட்டி கால கெத்துமாகே நாயக்கத்தே மே அமாத்தியான்சைய இதிரியட்ட கினியன மே அவஸ்தாவேதி மம இதிரிபத் கரன்னட்ட கமதி வத்துக்கரைய நியோஜனே கரண வத்துக்கரையே ஜனதாவகே ஏ தத்துவ பிலிபந்தவ அப்பி சமூக பேதிலிவ தன்னோ விசேஷம் அப்பி கத்தாம திலிந்துபாவைய மே ரட்டத்துல வடியம் திலிந்துபாவைய சன்சந்தனம அத்மக கொய்த தியன்னே கிவோத் அப்பி அமௌம தன்னோ ஏ வத்துக்கரே கியனிக இவகேம அப்பி கத்தாம லதரு மரண சங்கியாவ ஏ ஏ பிரதிசத்தைய வடிபுற கொய்த தியன்னே கிவோத் ஏ அப்பி கியன்னே மே வத்துக்கரே துல ஏவகேம அடுபர உபன் பிரதிசத்தைய அப்பி கண்ணகொட்ட ஏகத் அப்பி தக்கிட்னே வத்துக்கரையே தமா வெடிபுரவம் சன்சந்த ஆத்துங்கவ தியன்னே ஏவகேம புத்திலேக்கே தைனிக ஆதாயம் அப்பி கத்தத் சன்சந்தனாத்மகவ இதாமத் அடு பிரமாணே தியன்னே மே வத்துக்கரையே ஜீவத்தின ஏ ஜனதாவகே நமுத் மே சமாஜ சவிபலகன்வீமே அமாத்தியான்சே ஆரா சிதுவன வெடிட்டியங்கே தீமனா வேண்ட புலுவாங் ஆபாதித்தியங்கே தீமனா வேண்ட புலுவாங் எவனத்தான் சமுருதி தீமனா வேண்ட புலுவாங் ஒபத்துமா ஒயல பலுவனங் சன்சந்தனாத்மக பலண்ட புலுவாங் இத்தாமத் அடு பிரமாண மே சமாஜ சவிபல கன்வீமே அமாத்தியான்சே அரா மே துக்கி துக்வத் பாவேட்ட பத்தி தியன ஆர்த்திக மனுவல விசேஷம் அப்பிட்ட தக்கின்னட்ட புலுவாங் வென மே உத்தரீத்தர சபாவே அம விட்டம கதாவென மே சமாஜேட்ட அத்வெலா தியன்னே மே சமாஜ சவிபல கன்வீமே அமாத்தியான்சே அரா என மே கிரியாவலிய பலுவத் இட்டாமத் அடு பிரமாணே பசுகிய அவருது துணக காலைய துளதிம அப்பி நவத்த நவத்த மே அமாத்தியான்ச பார வைட்டப்பு அமாத்தி வருண்ட மேக தத்த சைத்தவம அப்பி பெண்வாதுண்ணா நமுத் ஏன் கிசிம தயாக் மே வினத்துரு இட்டு வேளான மங் இத்தனவா மம் பலாபுரத்து வினவா தயா கமகி அமத்துமாகே விசேஷ அவதானையாக் யொமுகரான்னட்ட கியலா மே சமுர்தி தீமனாவ லபாதீமேதி ஏ வகேம ஆபாதித்த அங்கே தீமனாவ லபாதீமேதி வெடிட்டி அங்கே தீமனாவ லபாதீமேதி மே பிரதேசே மே வத்துக்கர பிரதேசியே லபாதின பிரமாணைய குப்பனது ஏ பிரமாணைய ஏ பிரமாணைய அப்பி பிலிகத்தையுத்து பிரமாணைக்கட்ட தியனவாத கியனைக்க ஏ பிலிபந்தவ விபரங்கரல மே அவருத்தேவத் மே கால வகவானுவேவத் ஏ ஜனதாவட்ட ஏ ஐத்திய ஏ அவசியத்தாவே இட்டுக்கர தென்னட்ட உபத்துமா இதிரிபத் தென்னட்ட ஓனே கியனைக்க மங் இதா ஓனே கமிங் இல்லனுவா விசேஷம் மங் கியன்னட்டோனே சமுர்தி லாபியின் எக்க பத்தகிங் சமுர்தி நியாமிக்கின் அப்பி கத்தாம ஏ சமுர்தி நியாமிக்கன் அத்தராத் தொபுத்துமா தக்கின்னட்ட புலுவாங் வெனச கொப்பனா தீனோ அது கியலா சமார அப்பி கத்தாம பிராதேசிய லேக்கம் கொட்டாச உல அப்பி ஏ ஜீவத்தின ஏ ஜனதாவகே ஏ பிரதிசத்திய தெக்க ஒபத்துமா இதாமத் லேசிவெங் அந்துனா கண்ணட்ட புலுவாங் கொத்தராங் அசாதாரணையா பௌகிய காலைய புறாம மேத்துல சிதுவேலா தீனோ அது கியலா எபவின் மம இல்லா சிட்டினோ மே அசாதாரணைய துறங்கரன்னட்ட உபதுமா மே கால வகவானு துல மே விசேஷ காலையா உபதுமா தன்னோ மே அவருத்தி அவசான் வெனகொட்ட அப்பி சந்தேகட்ட மூனதெண்ட சூதானங் வென கா பரிச்சேதைய அப்பி ஜனதாவட்ட கீழ மே கால சிரேஷ்டேதி அப்பி முனாத வினச கட்டியட்ட கரே கியனுக அப்பிட கியன்னட்ட புலுவாங் வெண்டோனே ஏந்த மே அப்பி சமாஜ வசையன் ஆர்த்திக வசையன் இதாமத் பசுபட்டவசியன மே சபாவத்துல சமோம சமவிட்டம கதா கரண தத்த எலியட்ட இதிரிபாத் கரண மே பிலிபந்தவ ஒபகே அவதான யொமுகரன்னட்ட ஒனே கியனுக மங் இல்லா சிட்டினோம் ஏ வகேம மே சேஸ்திரேட்ட தவத் அலுத் அமாத்தியான்சையாக் මේ වකවානුව වෙනකොට අපිට ලබා ගන්නට පුළුවන් වෙලා තියෙනවා විශේෂ ප්‍රදේශ සංවර්ධන පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශයක්. අපේ දමිළ ප්‍රගතිශීලී පෙරමුණේ නායකයෙකු වන රාධාකෘෂ්ණන් ඇමතිතුමාට මේ විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශය ලබා දීලා තියෙනවා. මං කලින් සඳහන් කරා සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් අපි ගත්තාම කොයි තරමට මේ ප්‍රදේශය මේ කඳුකරය නැත්තම් මේ වතුකරය කොයි තරම් මට්ටමට මේ රට තුළ තියෙන අනිකුත් සමාජයන් එක්ක සංසන්දනය කරනකොට පසුපසව තියෙනවද කියන එක මම සඳහන් කරා. ඒ අනුව බලනකොට මේ විශේෂ ප්‍රදේශ සංවර්ධන මේ අමාත්‍යාංශයට ලොකු වැඩ කොටසක් තියෙනවා. නමුත් මේ අමාත්‍යාංශය ඇති කරාට මේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන විෂයන් අපි බලනකොට විශ්යක් නැති අමාත්‍යාංශයක් ඇටියට තමා මේ අමාත්‍යාංශය ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙච්චර කරුණු තියෙනකොට මෙච්චර මේ සමාජයේ වශයෙන් ආර්ථිකමය වශයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරන්නට අවශ්‍යතාවයක් තියෙන විශේෂ අවශ්‍යතාවයක් තියෙන කණ්ඩායමක් සමාජයක් ජනතාවක් ජීවත් වෙන මේ ප්‍රදේශය වෙනුවෙන් අපි අමාත්‍යාංශයක් ඇති කරනකොට ඒ ප්‍රශ්නවලට උත්තර බඳින්නට ඒ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්නට ඒ ප්‍රශ්නවලට අපි යම්කිසි මට්ටමින් හරි විසඳුමක් ලබා දෙන්න පුළුවන් අමාත්‍යාංශයේ විෂය ඒකට ඇතුළත් කරන්නට ඕනේ. ඒඳ ඒ පිළිබඳව නැවත සලකා බලන්නට ඕනේ කියන එක මම මතක් කරනවා. ඒ වගේම මේ අමාත්‍යාංශ මේ ලබා දෙනකොට අපි මේ අවුරුදු තුන තුළ නැවත නැවත මේ රජයේ කොට්ටාසයක් ඇටියට ඒ වගේම අද සිටින ජනාධිපතිවරයා දිනවන්නට කැපවෙච්ච කොට්ටාසයක් ඇටියට ජනාධිපතිතුමාට අපි නැවත නැවත යොමු කරලා තියෙනවා මේ වතුකරයේ ජනතාව පිළිබඳ ප්‍රශ්නවලට උත්තරයක් හොයාගන්න ජනාධිපති කොමිෂමක් පත් කරලා මේ පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් ගෙනියන්නට කියලා. නමුත් පෞගිය එතුමාගේ අවුරුදු 4ක කාල සීමාව තුළ ඒ පිළිබඳ කිසිම වැඩසටහනක් ඒ පිළිබඳ තඹ සතයක වැඩක් එතුමා මේ සඳහා ඉදිරිපත් කරේ නැහැ. නමුත් දකිනවා මේ ඊයේ පෙරේදා වෙනකොට මේ එතුමාගේ මේ දේශපාලනයට අවශ්‍ය ඡන්ද ටිකක් ලබා ගන්නට අවශ්‍ය යම්කිසි අතරපස් දිනක් අල්ලගෙන මේ ජනාධිපතිවරයාගේ මේ කණ්ඩායමක් හදනවා මේ ප්‍රශ්න ඔයලා බලන්න මේ ප්‍රශ්න निराකරණය කරන්න. මං ආනෝ එතුමාගෙන් අපි මේ රජයේ තුල අපේ කඳුකරයේ කැබිනට් අමාත්‍යවරු දෙන්නේ කැබිනට් නොවන අමාත්‍යවරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක් ඇතුළු 6 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔබතුමා පස්සේ ආපු ආරුමුගන් තොණ්ඩමන් ඇතුළු තවත් දෙන්නෙක් මේ ඔබතුමාගේ ඒ පිටිපස්සේ ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. මේ ජනතා විසින් පිළිගත් ජනතා විසින් පත් කරගත් මේ මාජන නියෝජිතයෝ අයින් කරලා දාලා ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගන්න පුළුවන්ද? ප්‍රතිපත්තිමත්යෙන් තීරණයක් අරගෙන මේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්නට පුළුවන්ද? ඉතින් නැවත නැවත මේ ඡන්දය ලබා ගැනීමට මුවාවි ඒ මුවාව යටතේ අපේ ජනතාව නැවත නැවත මේ සෑම දේශපාලන නායකයෙක්ම පාවිච්චි කරගන්නා ක්‍රියාවලියක් තමයි යන්නේ. එහෙනම් ජනාධිපතිතුමාටත් අපි මතක් කරන්නට කැමැති රාධාකෘෂ්ණ නැමැතිතුමාට විෂයන් ලබා දෙන්න මේ ප්‍රශ්නවලට උත්තරයක් ලබා ගන්න මේ ප්‍රශ්නවලට සැබෑ විසඳුමක් ලබා දෙන්න පුළුවන් විෂයන් ලබා දෙන්න. ඒ වගේම අග්‍රාමාත්‍යතුමාටත් මතක් කරනවා ඔබතුමාටත් දන්නවා මේ ප්‍රශ්න. මේ ඉන්න දයාගමගේ ඇමතිතුමාට දන්නවා මේ ප්‍රශ්න. මේ ඉන්න අර්ෂද සිල්වා ඇමතිතුමාට මේ ප්‍රශ්න දන්නවා. එහෙනම් මේ ප්‍රශ්නවලට අපිට උත්තරයක් බද ගන්න පුළුවන් ප්‍රමාණයේ මුදල් මේ අමාත්‍යාංශයට ලබා දෙන්න. එහෙම ලබා දෙනකොට තමයි මේ අමාත්‍යාංශයක් ඇති කරපු එකේ අපි ප්‍රයෝජනය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. නාම මාත්‍රිකව මේ අමාත්‍යාංශයක් ඇති කරලා අමාත්‍යාංශයක් ඇති කරෙමින් අපිට උත්තරයක් ලබා ගන්නට බෑ. එබැවින් මේ ඡන්දයක් බලාපොරොත්තු වෙ ඉන්න මේ කාල සීමාව තුළ අපිට යම්කිසි වෙනසක් කඳුකරයට යම්කිසි වෙනසක් වතු ජනතාවට අපි පෙන්වන්නට අවශ්‍ය වී තිබෙනවා. යම්කිසි වැඩ කොටසක් ප්‍රගතිශීලීව අපි කරන්නට අවශ්‍ය වී තිබෙනවා. මේ වගකීම ජනාධිපතිතුමාට තියෙනවා, මේ වගකීම අග්‍රාමාත්‍යතුමාට තියෙනවා කියන එක මතක් කරමින් ඒ ඇරෙන්නට ඡන්දය බලාපොරොත්තුෙන් බොරු මේ වගේ අපිව මුලා කරන්නට කණ්ඩායම් නැත්තම් සාකච්ඡා ඉදිරිපත් කිරීමෙන් මේ ඉදිරි ගමන සාර්ථක වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ මතක් කරන අවසන් කරනවා.
හොන්ඩරබල් උදේ ගම්බම්බල්ල
ගරු සභාපතිතුමනි, අද දින මම කතා කරන්න බලාපොරොත්තු වන මාතෘකාවට ප්‍රවේශ වෙන්න කලින් රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් මාධ්‍යවලින් මතුවී තිබෙනවා. ඒ තමයි ජනාධිපතිතුමා සිංගප්පූරු අගමැතිවරයාගේ සහයෝගයක් නැහැ අර්ජුන් ඇලෝසියස් ලංකාවට ගේන්න කියලා කිව්වම, අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කියලා කිව්වම සිංගප්පූරු ආණ්ඩුවෙන් දැනුම් දෙනවා, නෑ අපිට අර්ජුන් මහේන්ද්‍ර නෙවන්න හැකියාවක් නෑ, මොකද ශ්‍රී ලංකාවෙන් තවමත් ඔහු ඉල්ලලා නෑ කියලා. අපට මතකයි ජනාධිපතිතුමා සිංගප්පූරු අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඇවිල්ලා ආණ්ඩුව අනිකුත් ඇමතිවරුන්ට උපදෙස් දුන්නා අවශ්‍ය ලිපිලේක නැවල මේ ඉල්ලීමේ කටයුත්ත සිද්ධ කරන්න. දැන් උදර්පණ නීතියේ ක්‍රියාත්මක කිරීමේ විෂය භාරව තිබෙන්නේ අධිකරණ අමාත්‍යංශයට. එහෙමනම් අධිකරණ අමාත්‍යතුමිය අපේ හිතවත් ගරු තලතා අතුකෝරාල ඇමතිතුමිය මේක නොකළේ ඇයි? දැන් අපේ අධිකරණ නියෝගයක් තියෙනවා ජාත්‍යන්තර පොලිසිය හරහා මව අල්ලගන්න කියලා. අඩුම ගානේ ඒ නියෝගයව සිංගප්පූරු ආණ්ඩුවට ලැබී නැති බව තමයි සිංගප්පූරු ආණ්ඩුව කරන ප්‍රකාශයෙන් පේන්නේ. අධිකරණ නියෝගයත් රටින් පිටවීම වළක්වාගෙන සිටියේ කවුද? මම හිතන්නේ ගරු සභාපතිතුමනි, අපේ තලතා අතුකෝරාල ඇමතිතුමියට අර්ජුන ඇලෝසියස් එක්ක ඇයි හොඳ අයියක් තියෙනවා කියලා. මේ අර්ජුන ඇලෝසියස් එක්ක එතුමියට සම්බන්ධයක් නැති වුණත් මේ ආණ්ඩුවේ ප්‍රබල තැන්වල අර්ජුන ඇලෝසියස්ගේ අතිජාත මිත්‍රයෝ ඉන්නවා. ඒ නිසා තලතා අතුකෝරාල ඇමතිතුමියට යම්කිසි බරපතල බලපෑමක් තිබිය යුතුයි. මේ ජනාධිපතිතුමා ලබා දුන්න උපදෙස, සිංගප්පූරු ආණ්ඩුවෙන් අවශ්‍ය ඉල්ලීම කිරීමේ උපදෙස ඉටු නොකර සිටින්න, මේක අතිශයින් භයානක තත්ත්වයක්. He is the most wanted man in this country. මොහු තරම් අවශ්‍ය පුද්ගලෙක් මේ රටේ තවත් නැහැ. එහෙමනම් ගරු සභාපතිතුමනි, තලතා ඇමතිතුමිය මේ ගරු සභාවට දැනුම් දිය යුතුයි. අර්ජුන ඇලෝසියස් පිළිබඳ අවශ්‍ය නීතිමය කටයුතු කරලා සිංගප්පූරු ආණ්ඩුවට දැනුම් දීමෙන් එතුමිය වළක්වා සිටින්නේ කවුරුන්ද කියන කාරණේ වහාම මේ සභාවට දැනුම් දිය යුතුයි. දැන් ගරු සභාපතිතුමනි, පසුගිය වසරේ සමාජ සවිබල ගැනීම අමාත්‍යාංශයේ විශේෂ ශීර්ෂයෙන් මම කතා කරද්දී විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයන් පිළිබඳ අපි කතා කරා. එදා අමාත්‍ය ධුරී ටී එස්.පී. දිසානායක ඇමතිතුමා අපි ඒ කරුණු දැක්වීම වලදී විශේෂ ආබාධිත පුද්ගලයන් පිළිබඳ ජාතික සභාවේ සමාජිකත්වයක් අපි ඉල්ලලා තිබුණා. ආබාධිතයන් පිළිබඳ ජාතික සමිති සම්මේලනයේ ලේකම් රසාංජලි පත්‍රිකේට, ඒ වගේම ඇමතිතුමා හම්බෙන්න දුෂ්කරතාවයක් පිළිබඳ සඳහන් කරා. මට මතකයි ඇමතිතුමා ඒ අවස්ථාවෙම නැගී ඉඳලා රසාංජලි පත්‍රිකේ ජාතික සභාවට පත් කරන්න පොරොන්දු වුණා. පහෝදා පෙරවරු 11ට ඒ ආබාධිත ගෑගේ ජාතික සමිති සම්මේලනයේට තමන් ඇවිත් හමු වෙන්න වෙලාවක් දුන්නා. ඒ වෙලාවටම ඇමතිතුමා හමු වුණා, නිලධාරීන් කැඳවලා විශේෂ විශාල ප්‍රශ්න ගන්නක් ඒ මොහොතින් විසඳන්න කටයුතු කරා. අද එතුමයි අමාත්‍ය ධූරේ නැතත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මතු කරපු කාරණයක් පදනම් කරගෙන එවැනිව ෂණිකව ප්‍රතිචාර දැක්වීම පිළිබඳ එස්.පී. දිසානායක ගරු ඇමතිතුමාට මගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ගරු සභාපතිතුමනි, ඇමරිකානු ඉතිහාසයේ ඇමරිකාව වැඩිම කාලයක් පාලනය කර ජනාධිපතිවරයා කවුද? ඇමරිකාව දැවැන්තම ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගත් ජනාධිපතිවරයා කවුද? දෙවන ලෝක යුද සමයේ මිත්‍රපිලට නායකත්වය ලබා දීලා ඇමරිකාව ලෝක බලවතුන්ගේ තත්ත්වයට ඔසවා තැබූ ජනාධිපතිවරයා කවුද? ඇමරිකානු ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම ජනාධිපතිවරයා කවුද? මේ ප්‍රශ්න සියල්ලටම උත්තරේ ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ජනාධිපතිතුමා. 1933 සිටන් 1945 වෙනකම් අයිතුමා වැදගත්ම වාර්තාවක් තියෙනවා. ඒ තමයි ඇමරිකාවේ හතර වතාවක් ජනාධිපති ධූරයට පත්වෙච්ච එකම ජනාධිපති. 1933 ඉඳන් 1945 දක්වා එතුමා අඛණ්ඩව ජනාධිපති ධූරේ හිටියා. 1933 ජනාධිපති ධූරයට පත්වෙනකොට ඇමරිකාව තිබුණ දැඩි ආර්ථික අවපාතයක, දැවැන්තම ආර්ථික අවපාතේ. ඒකෙන් එතුමා ගොඩගත්ත නිසා 1936 විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් දෙවනි වතාවට පත් වුණා. දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. දෙවන ලෝක යුද්ධයට ඇමරිකාවත් සතු දේශපාලන ආර්ථික හැකියාවෙන් මිත්‍රපිලට නායකත්වය දීලා මිත්‍රපිල ජයග්‍රහණයට මෙහෙව්වා. නැවත වතාවක් ජනාධිපති වුණා. 1945 හතරවෙනි වතාවට ජනාධිපතිවරයා විදිහට පත් වෙලා ජනාධිපති පුටුවේ මිය නොගියා නම් ලීකෝන් නියු වගේ, මහතිර් මොහොමඩ් වගේ නැවත නැවතත් ජනාධිපති වෙන්න හැකියාව තිබුණා. මේ ඇමරිකාව බිහි කළ විශිෂ්ටතම ජනාධිපතිවරයාගේ සුවිශේෂී කාරණය තමයි ඔහු 1921දී පෝලියෝ රෝගයට ගොදුරු වෙලා දෙපාපන් නැති වෙනවා. ඔහු හතර වතාවක් ඇමරිකාවේ ජනාධිපති ධූරයේ දැරුවේ, ආර්ථික අවපාතයෙන් ගොඩගත්තේ, ලෝක බලවතෙක් ලෙස ඇමරිකාව උසවා තැබුවේ ආබාධිත පුද්ගලයෙක් ලෙසයි. එතුමාගේ පාද අප්‍රාණ වෙනකොට මොළයත් කටත් හොඳින් වැඩ කරන්න පටන් ගත්ත නිසා තමයි එතුමට ඒ හැකියාව කරන්න පුළුවන් වුණේ. ඒ නිසාම වෙන්නේ නැති බටහිර ලෝකයේදී ආබාධිත පුද්ගලයන්ට වෙනස් වූ හැකියාවන් නැති පුද්ගලයන් නැත්තම් ඩිෆරෙන්ට්ලි ස්කිල් පීපල් කියන හැඳින්වීම කරනවා ඇත්තේ. හැබැයි ගරු සභාපතිතුමනි, ඒ හැකියාව තිබුණත් ඒ ජනාධිපති ධූරයට යන්න අවශ්‍ය සමාජ
වාතාවරණය.
ගරු මන්තුමා කතා කරා.
ගරු සභාපතිතුමනි, මම කියමින් හිටියේ ඔහු ආබාධිත පුද්ගලයෙක් වුණත් ඔහුට ඇමරික ලෝකයේ බලගතුම රටේ බලගතුම පුද්ගලයා වෙන්න ආබාධිත තත්ත්වය බලපෑවේ නැහැ. ඒ ආබාධිත අයදියා වෙනස් ආකාරයෙන් සමාජයේ නොබැලු නිසා එක හේතුවක්. දෙවෙනි හේතුව, ඒක ඊට වඩා වැදගත්, සෑම පුද්ගලයෙකුටම සම අවස්ථාව ලැබෙන සමාජ වාතාවරණයක් 1933 වෙනි ඈත යුගයකත් ඇමරිකා එක්සත් ජනපදයේ සකසා තබන්නට ඒ සමාජයේ වගකීමෙන් කටයුතු කර තිබුණා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගරු සභාපතිතුමනි 12 වගන්තිය කියනවා, ජාතිය, ආගම, කුලය ආදී සියලුම කාරණා මත වෙනස්කොට සලකන්න බෑයි කියලා. වෙනස්කොට සලකන්න බෑ කිව්වම විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයන්ටත් සම අවස්ථාව ලබා දිය යුතුයි. විශේෂ අවශ්‍යතා තියෙන පුද්ගලයන්ට සම අවස්ථාව ලබා දීමට නම් ඔවුන්ගේ ඇතිවලා තියෙන දුර්වලතාවය සමනය වෙන වටපිටාවක් ඔවුන්ට සකසා තිබිය යුතුයි. ඇත්තටම අපි ඒ දේ කරලා තියෙනවද? දැන් අද පාද ආබාධිතයට මහල් ගොඩනැගිල්ලකට යෑමදී නීතියෙම සඳහන් කරලා තියෙනවා, සමාජ සේවා අමාත්‍යාංශයෙන් නිකුත් කළ 2006 අංක 1 ආබාධිත තැනැත්තන්ට ප්‍රවේශ ලබා දීමේ රෙගුලාසිය යටතේ නම් සෑම ගොඩනැගිල්ලකටම ඇතුළු වීමට රෑම්ප් එකක් නැත්තම් බෑවු මාර්ගයක් තිබෙන්න ඕනි රෝදපුටුවෙන් ඇතුළු වෙන්න. ඒ වගේම විදුලි සෝපානේ ඒ රෝදපුටුව ඇතුළට ලබා ගැනීමේ අවකාශය තිබෙන්න ඕනි. වාඩි වෙන ස්ථානේ තියෙන හවි කරලා තියෙන පුටුව අයින් කරලා රෝදපුටුව තබා ගැනීමේ අවස්ථාව තිබෙන්න ඕනි. මේක 2006 රෙගුලාසියකින් ගෙනාවා, ක්‍රියාත්මක වුණේ නැහැ. 2009 ආබාධිත අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අජිත් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා, මගේ අයිතිවාසිකම් ටික මට ලබා දෙන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණේ නියෝගයක් ලබා දුන්නා. ඒ නියෝගයේදී ඉතා පැහැදිලිව ආණ්ඩුවට නියම කරා 2016 වන විට ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී මේ කොන්දේසි ඉටු නොකරන කිසිම ගොඩනැගිල්ලක් අනුමත නොකළ යුතුයි කියලා. ගරු සභාපතිතුමනි, අපි දැන් ඉන්නේ 2016 පහු කළ 2019. මෙන්න මෙදාපාර අයවැය කතාව කියවද්දි ගරු මුදල් ඇමතුමා කියනවා අපි 2023 ඒ ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. 2006 කිව්වා 2010 කියලා, 2009 කිව්වා 2016 කියලා, දැන් 2019 කියනවා 2023 තමයි අපි ආබාධිත සහිත පුද්ගලයන්ට ප්‍රවේශයේ සම අවස්ථාව ලබා දෙන්නේ. පරණ කාලේ කතාවක් තියෙනවා බාලගිරි දෝෂේ අද නොවේ හෙට කියලා. ඒ වගේමද මේ ආබාධිත පුද්ගලයන්ට ප්‍රවේශයේ සම අවස්ථා ලබා දීමත් හැමදාමත් අද නොවේ හෙට කියන ප්‍රතිපත්තියද ආණ්ඩුව අනුගමනය කරන්න කියන එක අපිට ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඡන්දයිතිය පිළිබඳ ගැටලුව දැන් 2011 සම්මත කරපු පනතත් එක්ක දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ ඡන්දේ ප්‍රකාශ කිරීමේ ගැටලු බොහෝ දුරට විසඳලා තියෙන්නේ. ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සුවිශේෂී උනන්දුවක් දක්වමින් කටයුතු කිරීම ගැන එතුමාට ප්‍රණාමය පුද කරන්න අපි මේක අවස්ථාවක් කරගත යුතුයි. හැබැයි ගරු සභාපතිතුමනි, මේ රෝදපුටුවෙන් ආබාධිත පුද්ගලයෙක් යද්දී ඡන්ද මධ්‍යස්ථානට ඇතුළු වෙන්න බෑ. කොහමරි ඇතුළු වුණා කියමුකෝ, ඡන්දේ ලකුණු කරන්න තියෙන මේසේ හිටගෙන ඉන්න පුද්ගලයෙකුට අවශ්‍ය උස ප්‍රමාණය සකස් කරලා තියෙන්නේ. රෝදපුටුවෙන් පැමිණෙන පුද්ගලයෙකුට අර ඡන්ද පත්‍රිකාව මත කතිරි ගහ ගන්න හැකියාවක් නැහැ. කතිරි ගහගත්තට පස්සේ ඡන්ද පෙට්ටියට ගිහලා ඔක දාගන්න අවස්ථාවක් නැහැ. මොකද ඡන්ද පෙට්ටියේ තියෙන්නේ රෝද පුටුවේ වාඩි වූ පුද්ගලෙක් සිට බලද්දි ඉතාම උස මට්ටමක. ඒ නිසා අපි සම අවස්ථාව සදනවා නම් 12 එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියට සැබෑ අර්ථ ගැන්වීමක් කරනවා නම් මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මීට වඩා අපි සංවේදී විය යුතුයි. ගරු සභාපතිතුමනි, අද අපේ සුනිල් අඳුන් නීති මන්ත්‍රීතුමා ඉතාම හොඳින් මේ කාරණේ විල අවධානය යොමු කරලා එතුමා යෝජනා කරා ඡන්ද පත්‍රිකාවේ විශේෂ තීරුවක් දාලා තීරුවේ එක් එක් පුද්ගලයාට තියෙන ආබාධේ ඡන්දනාම ලේඛනයේ යම් ආබාධිත පුද්ගලෙක් ඉන්නවා නම් නිවසක ඒ පුද්ගලයාගේ නම ඉදිරියෙන් දෘශ්‍ය ආබාධයක්ද ශ්‍රවණ ආබාධයක්ද ඊළඟ ගමන් කිරීමේ ආබාධිත තත්ත්වයක්ද කියන එක සඳහන් කරොත් අන්න ඒ අයට අවශ්‍ය සුවිශේෂී පහසුකම් සැලසා දීමට හැකියාව ලැබෙනවා. ඒ පිළිබඳ මා හිතන්නේ අමාත්‍යංශයේ සමාජ සේවා අමාත්‍යංශයේ අදාළ රෙගුලාසි නිකුත් කිරීමේදී මේ කාරණේ පිළිබඳ අවධානය යොමු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෘශ්‍යාබාය අපේ රටේ ලක්ෂ 16ක් ඉන්නවා ගරු සභාපතිතුමනි ආබාධිත පුද්ගලයන්. ලක්ෂ 16 කියන්නේ දැවැන්ත ගන්නක්. මේ ලක්ෂ 16ගේ ප්‍රශ්නේ ඒ අයට සම අවස්ථාවකින් අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය ලබා දීමට සමාජ සේවා අමාත්‍යංශයට පමණක් හැකියාවක් නැහැ. සමාජ බලගැන්වීමේ අමාත්‍යංශයට පමණක් පුළුවන් කමක් නැහැ. සමස්ත ජාතියම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. සෑම අමාත්‍යංශයක් තුළම මේ ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින ආබාධිත කේන්ද්‍රයක් ඒක ඒකකයක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් හෝ නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ අමාත්‍යංශයේ බලපෑමේ පරිමාව අනුව තීරණය වුණු ආබාධිත කේන්ද්‍රීය ඒකකයක් සෑම අමාත්‍යංශයක් අපි ගොඩනගන්න ඕනි. අධ්‍යාපනයේදී අන්ධ අයට බ්‍රේල් ක්‍රමයෙන් අධ්‍යාපනය ලැබෙනවා. ඒ වගේම ශ්‍රවණාබාධ අය මූණ දෙන ගැටලු පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය වෙනම ඒකකයක් කටයුතු කළ යුතුයි. ඒ වගේමයි සෞඛ්‍ය සම්බන්ධ මේ ගැටලු ඊට වඩා ඇති වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ශ්‍රවණාබාධිත කෙනෙක් අද රෝහලට ගියාම තමන්ගේ ඇඟේ තියෙන අමාරුව වෛද්‍යවරයාට කියන්න බෑ. තමන් කතා කරන සංඥා භාෂාව වෛද්‍යවරයාට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන කෙනෙක් රෝහල්වල ඇත්තෙත් නැහැ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යංශය තියෙනවා නම් ආබාධිත කේන්ද්‍රයක්, මේ කේන්ද්‍රය හරහා ආබාධිත පුද්ගලයන් එන විට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය විධිවිධාන යෙදීමේ හැකියාව තියෙනවා. පට ශ්‍රවයා බයිත අම්ම කෙනෙක් ඉතාම සංවේදී කතාවක් කිව්වා. තමන් ගැබිණියක් වෙලා ඉන්නකොට පවුල් සෞඛ්‍ය සේවිකාව ඇවිල්ලා හැමදාම ඒ නිලධාරිනි උපදෙස් දෙන්නේ තමන්ට නෙවෙයි තමන්ගේ ආච්චිට. අම්මා ගෙදර නැහැ, ආච්චි මෙයා විතරයි ඉන්නේ. මෙයා කතා කරන භාෂාව නිලධාරිනිට තේරෙන්නේ නැහැ, ආච්චිට උපදෙස් දීලා යනවා. මෙයාට ඇඟට දැනෙන හැඟීම් ආච්චිට තේරෙන්නේ නැහැ, ආචිරේක කියාගන්න හැකියාවක් නැහැ. මේ නිසා සංනිවේදන ලොකු පරතරයක් ඇති වුණා ගැබිනි මාතාවයි පවුල් සෞඛ්‍ය නිලධාරිනිය අතර. එයි අවසාන ප්‍රතිඵලය තමයි මේ ආබාධිත තත්ත්වයෙන් තමන්ට කන් අහිමි වෙලා දුක් විඳින අම්මට ලබා ගන්න තිබෙ එකම සහනය වුණු දරුවාත් ගැබිනි අවස්ථාවේ මේ අම්මට අහිමි වීම. එවැනි දේවල් තවත් නොවෙන්නට නම් වේදනා විඳින අයටම තව තවත් වේදනා දෙන මේ කුරිරු ක්‍රමය වෙනස් වෙන්නට නම් මේ පිළිබඳ මීට වඩා අපි එවැනි ආබාධෙන් ලක් නොවුණු පුද්ගලයන් විදිහට අපි ඔවුන් ගැන මීට වඩා සංවේදී විය යුතුයි. ඔවුන්ටත් අප විඳින මේ ජීවිතයේ භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය සකස් කළ යුතුයි කියන එක ගරු සමාජ සේවා අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ වගේමයි කාල වේලාව සීමිත නිසා මේ අයගේ අවශ්‍යතාවලදී හිර වෙන තැන් කොහෙද, සම අවස්ථා ලබා දිය යුතු තැන් මොනවද කියලා බැලුවොත් අද ලෝකයේ ඕනම රටක ආබාධිතයට රක්ෂණයක් ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට
ගරු මන්තුමා තව විනාඩියක් තියෙනවා ඔබතුමාට.
සමහර වෙලාවට ගත කරන අවධානම සලකලා ගෙවන්න වෙන වාරිකේ වැඩි වෙන්න පුළුවන්. හැබැයි රක්ෂණයක් ලබා ගන්න පුළුවන්. අද ආබාධිතය වාහන එලවනවා. හැබැයි වාහනේ රක්ෂණය කරන්න බෑ එලවන්නේ ආබාධිත කෙනෙක් නම්. ජීවිත රක්ෂණයක් ලබා ගන්න බෑ, වෛද්‍ය ආධාර රක්ෂණයක් ලබා ගන්න බෑ. මෙය ඔවුන් සමාජයේ අපේ තවත් පුරවැසි කොට්ටාසයක් කියන පිළිගැනීම ලබා දීමට ප්‍රතික්ෂේප කිරීම. තවත් අය අපිට කියන අඩුම ගානේ බැංකු ගිණුමක්වත් අරින්න බෑ කියලා. ඒ නිසා අවසාන වශයෙන් කාලය අවසන් නිසා ගරු සභාපතිතුමනි, අද මම කලින් සඳහන් කරා ආබාධිත පුද්ගලයන් ලක්ෂ 16ක් මේ රටේ ඉන්නවා. ඒ අයගේ අයිතිවාසිකම් කියන කාරණේ පිළිගන්න සූදානම් නැත්තම් ඒ අයිතිවාසිකම් ඉටු කිරීමේ යුතුකමක් තිබෙන බව පිළිගන්න අපි සූදානම් නැත්තම් අඩුම ගානේ දෙයියනේ මේ ඡන්ද ලක්ෂ 16 ගැනවත් හිතන්නකො. ලක්ෂ 16ක් කියන්නේ ගරු සභාපතිතුමනි ලංකාවේ තෙවෙනි පක්ෂය බවට පත් වෙන තරම් විශාල ඡන්ද සංඛ්‍යාවක්. ජනාධිපතිවරණයක් කෙනකොට
ගරු මන්තුමා කැටියෙන් අවසන් කරන්න.
ලූණු බිකත් බඩටනේ කියලා හැම ඡන්දෙට ගොඩම Tamanට වැඩි කරන විවිධ පොරොන්දු වෙන පුංචිම පුංචි දේශපාලන පක්ෂවලට නෝනායි මහත්තයා විතරක් ඉන්න පක්ෂෙත් ගොඩට එකතු කරගන්නවා. හැබැයි මේ ලක්ෂ 16 පිළිබඳ අයිතිවාසිකම් කෝණයෙන් බලන්න බැරි නම් ඡන්ද කුට්ටියක් දැස බලන විදියටවත් බලලා ඔවුන්ගේ අයිතිවාසිකම් රැකීමට අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. මා මිත්‍ර හර්ෂසිල් අමාත්‍යතුමාගේ අමාත්‍යංශයට වචනයක් කතා කරන්න හිටියා.
කාලේ ඉඩ දෙන්නේ
නැහැ. ඉතින් එතුමාගේ ගිලන් රට සේවය ඇතුළු සීලු කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා නිඳ වෙනවා.
ඔව්. ඔබතුමා ගරු කාර්ක සභා සභාපතිතුමනි, ඔබතුමා දන්නවා ඊයේ දවස තුල මෙරටේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වෙච්ච ස්වර්ණවාහිනී ආයතනයේ අර්බුදකාරී තත්වයක් වැඩවර්ජනයක් ඇති වුණා. ඒ සේවක සංගමය ආයතන ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයක් ඇති වෙලා නැවත ඒ සේවයට වාර්තා කළා. දැන් මේ වෙනකොට කොන්දේසි කඩකිරීම නිසා ඒ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයෝ 300කට ආසන්න ප්‍රමාණයක් නැවත වැඩවර්ජනයක් ඇති කළ තිබෙනවා. රාජ් සංකර කියලා ඒ ආයතනවල ඉන්න ප්‍රධානීෙක් මහේන් පෙරේරා කියන ඒ සේවකයන් විසින් ප්‍රතික්ෂේප
කරන මන්තුමා කැටියෙන් ඉදිරිපත් කරන්න.
ප්‍රධාන විධායක නිලධාරියව තමයි මේ නැවත තියාගන්න යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඒ සේවකයන්ගේ අයිතිවාසිකම් කඩ කරන්නේ නැතුව තනි පුද්ගලයෙක්ව ආරක්ෂා කරන්න ගිහිල්ලා ආයතනයක් විනාශ කරන්නේ නැතුව
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, අද විශේෂයෙන්ම කාර්ක සභා අවස්ථාව විවාදයේදී ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සෞඛ්‍ය ගැනීමේ අමාත්‍යාංශයේ ඒ වගේම පොදු සැපේ මාර්ථික පෙස් සංස්කරණ පිළිබඳ අමාත්‍යාංශය සහ විශේෂ ප්‍රදේශ සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මේ අවස්ථාවේදී ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂ අපේ ප්‍රදේශයේ ගත්තොත් මේ අමාත්‍යාංශයේ කීපය තුළ විශේෂයෙන්ම අපි දකිනවා, විශේෂයෙන්ම ගත්තොත් සමාජ සවිබල ගැනීමේ අමාත්‍යාංශේ අපි දකින දෙයක් තමයි මේ අමාත්‍යාංශය ගැන කතා කරනකොට පළවෙනියෙන්ම එන ප්‍රශ්නේ තමයි සමෘද්ධිය. මේ සමෘද්ධි සහනාධාර ලබා දීම සහ දිලිඳු කැමින් මුදා ගැනීමේ වැඩපිළිවෙල ජනතාව මේ අමාත්‍යාංශයට යටතේ තමයි තියෙන්නේ. හැබැයි මේ අමාත්‍යාංශයේ කරුව අපි දන්නවා ගරු ඇමතිතුමනි, අවුරුදු ගණනාවකට පස්සේ මේ අමාත්‍යාංශය ඔබතුමාට යම් පිළිවෙලකට කරන්න පුළුවන් අවස්ථාවක් ලැබේ. මොකද පසුගිය මාස කීපයකදී මේ අමාත්‍යාංශය තිබුණා ගරු හැරිසන් ඇමතිතුමාට. හැබැයි මේ අමාත්‍යාංශය එතුමා සතුව තියෙනකොට එතුමාටත් නියමානුකූල විදිහට මේකේ වැඩ කටයුතු කරන්න බැරුණා. මේ ආණ්ඩුව තිබුණේ බොහොම මේ හයිබ්‍රිඩ් ආණ්ඩුවක්. ඒ හයිබ්‍රිඩ් ආණ්ඩුව තුළදී අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් අවස්ථාව ලැබුණේ නැහැ. දැන් මම විශ්වාස කරනවා ඔබතුමා මේ තුල යම් සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. විශේෂයෙන්ම පුජ්‍යලයන් ලක්ෂ 6කට සමෘද්ධි සහනාධාරයේ දෙන්න මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ගරු අමාත්‍යතුමනි, ලක්ෂ 6කට පුජ්‍යලයන්. එතකොට ඒ අතර මම දකිනවා මේ සමෘද්ධි සහනාධාරය දෙනකොට අපිට මතකයි මෑත කාලයේදී එස්.පී. දිසානායක ඇමතිවරයා පහුගිය කාලයේදී කියපු කතාවක්. අපි මේ සමෘද්ධි ව්‍යාපාරේ මේ කොල්ලොන්ට ගත්තේ අපේ පෝලිම් බූත් එකේ හිටපු එකාගේ දුව, නැත්තම් පෝලිම් බූත් එකේ හිටපු එකාගේ පුතා, නැත්තම් අපේ හිටපු ගමේ හිටපු සංවිධායකයාගේ දරුවෙක් තමයි දැම්මේ. එතකොට අපි හිතන්න ඕන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෝලිම් බූත් එකේ හිටපු කෙනාගේ දුව නැත්තම් පුතා නැත්තම් සංවිධායකගේ දරුවා දැම්මන් පස්සේ සමෘද්ධිය තෝරන ඒ නිලධාරිය හැටියට අනිකුත් පක්ෂවලට අබසරණයි අනික් සමාජිකයන්. දැන් මේ දේ සිද්ධ වෙනවා ගම්වල. ඒක නිසා දැන් අනු හතර අනු පහය අවුරුද තමයි මේ සමෘධ ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ පටන්ගෙන මේ වෙනකොට අවුරුදු විශ්සකට අධික කාලයක් මේ සමෘධි සහනාධාරය ලබන පිරිස් ඉන්නවා ගරු අමාත්‍යතුමනි. මේක දැන් මේ ව්‍යාපාරයක් කරගෙන මේක මේ අය යම් කාලයක් තුළදී මේ සමෘධිය ලබා දුන්නට පස්සේ අපි අමාත්‍යංශය මගින් මේගොල්ලොන්ගේ තියෙන ගැන අපි විපරමක් කරන්න ඕන. මේගොල්ලොගේ ආදායම් මට්ටම ගැන හොයලා බලන්න ඕන. අද ගම්වල අර සමෘධිය තෝරන නිලධාරියක් දේශපාලනය කරන වෙලා එතකොට මේක අද ගත්තම මේක පුරුද්දක් හැටියට සාමාන්‍ය රජයේ සේවකයෙකුට ගෙවන මුදලක් හැටියට ගෙවාගෙන යනවා. දැන් සමහර අපි දන්නවා සමහර අවස්ථාවලදී දැන් ආදායම් මට්ටම වැඩි වෙලා දිලිඳු ගමේ මිදිච්චි පුජ්‍යලයොත් මේ මුදල ගන්නවා. ඒක නිසා ඔබතුමායෙන් මම ඉල්ලනවා විශේෂයෙන්ම මේක ගැන සොයලා බලන්න. මේක ගැන හොයලා බලලා දුප්පත්ම පිටිසට මේක ලබා දෙන්න කටයුතු කරන්න. මේකේ දේශපාලන ભેදයක් නැතුව කරු එමෙතුමනි. ඊළඟට ඔබතුමාට මම සඳහන් කරන්න ඕන මේ සමෘද්ධි ව්‍යාපාරයේ තුල තියෙන අඩුපාඩු කිපයක් මගේ ආසනේ පොළොන්නර දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය. මැදිරිගිරිය මණ්ඩලගිරිය කියන සමෘද්ධි කලාපයේ තුල මම හිතන්නේ සමෘද්ධි නිලධාරි මහත්තුර ඇති මේ කුටියේ තුලදී පසුගිය කාලේ සමෘද්ධි නිලධාරින් කරපු වංචා කිපයක් මම එලි කරනවා. මැදිරිගිරිය මණ්ඩලගිරිය කියන සමෘද්ධි කලාපයේ තුල සමෘද්ධි නිලධාරින් සමෘද්ධි ලාභියාට කියන ඔයාගේ සමෘද්ධිය මං අයින් කරනවා මහත්තයා රට ගියපු නිසා. නැත්තම් මේ හේතුව එහෙම කියලා කරු ඇමැතුමනි අවුරුදු 5කට වැඩි කාලයක් සමෘද්ධිය වංචා කරපු නිලධාරි පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුවා පොළොන්නර දිස්ත්‍රික්කේ. පොළොන්නර දිස්ත්‍රික්කේ මේ සමෘද්ධිය බාරව මේක බාරව ඉන්න රජයේ නිලධාරිය අතිරේක දිසාපතිවරයෙක් ඉන්නවා. මේ දිසා අතිරේක දිසාපතිවරයත් බොහොම මන්දගාමී විදියට තමයි මේ ගැන පරීක්ෂණය කරේ. මං කියන්නම් ඔබතුමාට 91 කවුඩුලුගම කියන ග්‍රාමසේක වශයෙන් මම මේක හැන්සාඩ් ගත වෙයි මගේ කතාව. 91 කවුඩුලුගම ග්‍රාමසේක වශයෙන් පුෂ්පකුමාර සහ පුෂ්පකුමාර කියන සමෘද්ධි නිලධාරියා. දැන් මේ පුජ්‍යලයා දන්නේ නැහැ සමෘද්ධි ලාභියාගේ නමට සමෘද්ධිය නිකුත් කරලා තියෙනවා. මේ සමෘද්ධි නිලධාරියා අවුරුදු 5කට වැඩි මුදලක් මේ සමෘද්ධිය අරන් තියෙනවා. මේ මණ්ඩලගිරිය කලාපේ 93 නවනගරයේ මැදිරිගිරියේ මණ්ඩලගිරියේ වසන්තා කියන සමෘද්ධි නිලධාරිණිය අවුරුදු 10කට වැඩි කාලයක් ඒ පුජ්‍යලයාගේ නමින් සමෘද්ධිය අරන් තියෙනවා පුජ්‍යලයාට නොදී. දැන් මේ පුෂ්පකුමාර කියන කෙනයි එයාගේ බිරිඳ සමෘද්ධි නිලධාරියෙක් ඒ වජිරා කියලා මේකෙන් එක්කෙනෙක් වැඩ තහනමට ලක් කළා තියෙනවා මේ වංචාව ගැන. ඊළඟට 96 දිග්ගල්පුර කියන මැදිරිගිරිය ගාමසේක වසමේ රේණුකා චාන්දනී කියන සමෘද්ධි නිලධාරී නිය මේ විදිහම වංචාවක් කරලා තිනවා. ඒ සමෘද්ධිය ලබන පුජ්‍යලයාට නොදී තමු මේ මුදල වංචා කරලා තිනවා. ඊළඟට 98 ඇටබොය ප්‍රේමාවතී කියලා සමෘද්ධි නිලධාරියක් ඒත් මේ වංචාවම කරලා තිනවා. ඊළඟට ඒ වසමෙම හිටපු ඊළඟ සමෘද්ධි නිලධාරිනිය ශ්‍රියානි කියලා. එතකොට ගරු ඇමැතුමනි මේ මුදල දැන් මේක පරීක්ෂණය පැවැත්තුවා. දැන් මාස 6කට විතර උඩදී මේ පරීක්ෂණය පවත්වලා තව මේ නිලධාරි ඉන්නවා. මම හැරිසන් ගරු ඇමැතුමාටත් ගෙනත් දුන්නා මේ ගැන. එතුමා ගෙනත් දීලා සතියක්වත් ගියේ නැහැ. එතුමාගේ අමාත්‍යංශය එතුමාට නැතුණා. අර දිනපන අර ඔක්තෝබර් 26 විප්ලවයට අහු වුණා. ඒ විප්ලවයේදී මේකේ අට ගියා. නමුත් ඔබතුමාගෙන් ඉල්ලනවා මැදිරිගිරිය මණ්ඩලගිරිය සමෘද්ධි කලාපයේ තුල මේ සමෘද්ධි නිලධාරි 7 දෙනෙක් විසින් මේ මුදල් වංචා කරන ලද්ද මේ ගැන පරීක්ෂණයක් පවත්වලා මේ අවශ්‍යයට දඬුවම් කරන්න කියලා. මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. මේ වගේ වංචාවන් සමෘද්ධි ව්‍යාපාරය තුල තියෙනවා. සමෘද්ධි ව්‍යාපාරයේ බොහොම සැහැසි විදිහට මිනිස්සු බය කරමින් අද ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ ගැන ඔබතුමා මම මේක අනිත් මම ලිඛිත ඔබතුමාට මේ ගැන කරුණු ඉදිරිපත් කරන්නම්. මගේ ළඟ තියෙනවා, මගේ ළඟ හඬපට පවා තියෙනවා ඒ අයගේ මගේ ගෙදරට ඇවිල්ලා ඒගොල්ලෝ කරපු දේවල්. ඊළඟට සභාපතිතුමනි මම සඳහන් කරන්න ඕනද හර්ෂ සිල්වා ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යංශයේ මගින් හොඳ වැඩ කීපයක් ආරම්භ කරලා තියෙනවා එතුමා. අපි දැක්කා සුවසැරිය ආරම්භ කරනකොට අපි වැඩි ගණන් ගත්තේ නැහැ මේ වැඩ පිළිවෙල. නමුත් අද සුවසැරිය ව්‍යාපාරය සුවසැරිය ගම් දනව් හැමතැනම ගිහිල්ලා ජනතාවගේ හිත දිනාගෙන තියෙන ව්‍යාපාරයක් හැටියට සුවසැරිය මේ වෙනකොට අද හිත දිනාගෙන විශාල සේවයක් කරන තැනක් හැටියට පත් වෙලා තියෙනවා. එතුම ආරම්භ කරලා තියෙනවා විශේෂයෙන්ම අපි සඳහන් කරනවා විශේෂයෙන්ම පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු සුළු පරිමාණ මීමෝල් හිමියෝ විශාල වීමෝල් හිමියෙක් විසින් පහුගිය කාලේ බලපෑම් කරලා මේ අයට බැංකුව මගින් දෙන මුදල් ටික පවා ගන්න නොදී තිබිච්ච තත්යකදී ගරු ඇමතිතුමා මැදිහත් වෙලා මේ අයගේ වෙනින්ම සමුපකාර සමිතියක් පිහිටවලා ලක්ෂ 10000කට වැඩි මුදලක් භාණ්ඩාගාරයේ කැබිනට් පත්‍රිකාවක් දාලා වෙන් කරලා දැන් ඒ අයට මුදල් දීලා දැන් ඒ සුළු පරිමාණ වීමෝල් හිමියෝ වැහිච්ච වීමෝල් ටික අවුරුදු ගණනාවකට පස්සේ ආවත් කාලින කරන්න එතුමා කටයුතු කරලා තියෙනවා. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මට විශ්වාස කරනවා ඔබතුමා අලුත් ඒ ආරම්භ කරපු ව්‍යාපාරේ වගේම ඔබතුමා දඹුල්ලේ ආර්ථික කලාපය තුලදී අපි දකිනවා ගොවියන්ගේ ගේන කුසු දවිය සත්තුන්ට කන්ට සඳහා සත්තු සඳහා ඒ ඉතුරු වෙන කුසු දවිය පැත්තකට දානවා. දැන් ඒකට සීතාගාර එතුමා ලක්ෂ 4000කට වැඩි ලක්ෂ 5500ක් වෙන් කරලා තියෙනවා සීතාගාර වලට. ඇත්ත නිසා මේක හොඳ දෙයක්. ඇත්තටම දඹුල්ල ප්‍රදේශයේ මේ සීතාගාරය
මන්ත්‍රීවරයා කෙටියෙන් අවසන් කරන්න.
ඒ අතරම ගරු මුලස්තර ආරූඪ සභාපතිතුමනි ඇඹිලි පිටිය කැපෙටිපොළ කටුනායක ඒ වගේ තවත් ඒ කලාපවල ඒ සීතාගාරය ඉදි කරලා මට විශ්වාස කරනවා සුවසැරිය තුලින් ඔබතුමා යම් වගකීමක් බාරගන්න එක හරියට ඉෂ්ට කරා වගේම ඔබතුමා මේ ගොවි මහත්තුරු වෙනුවෙන් ආරම්භ කරපු අර වීමෝල් හිමියන් වෙනුවෙන් ආරම්භ කරපු සමපකාර ව්‍යාපාරේ ඒ වගේම ඔබතුමා මේ දඹුල්ල ප්‍රදේශයේ ආරම්භ කරන ආර්ථික මේ සීත ගබඩා කටයුත්ත සාර්ථක විදියට ඔබතුමා දක්ෂ ඇමතිවරයෙක් හැටියට ඉෂ්ට කරයි ඔබතුමා ගැන මේ විශ්වාසය තියමින් විශේෂයෙන්ම සමෘද්ධි ඇමතිතුමාටත් ඔබතුමාටත් මම හිතන්නේ මට අනිත් ඇමතිතුමා අලුත් අමාත්‍යංශයක් එතුමා ගැන කතා කරන්නත් කරුණු තිබුණත් මට කාලය මදි. ස්තුතියි ඔබතුමාට මට අවස්ථාව ලබා දීම.
නන්දි නන්දි. ගෞරව කාංචන විජේසේකර.
ස්තුතිගරු සභාපතිතුමනි, අද දවසේ විවාදයට ගැනෙන ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සෞභාග ගැනීම අමාත්‍යංශයත්, එබැගින් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නෝන අමාත්‍යංශයත්, විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍යංශය කැබිනට් නෝන අමාත්‍යංශය පිළිබඳව වචන කීපයක් සඳහන් කරන්න කැමතිනවා. ගරු සභාපතිතුමනි, මම මුලින්ම අවධානය යොමු කරනවා මේ සභාවේ අපි දැක්කා මීට දින 3කට පෙර විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා නලින් බණ්ඩාර ඇමතිතුමා විශේෂ ප්‍රකාශයක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා කියනවා මේ රටේ දැවැන්තම විදේශ ආයෝජනය හම්බන්තොට කර්මාන්ත පුරය කේන්ද්‍ර කරගෙනමින් මාර්තු මාසේ 24 වෙනිදා ආරම්භ කරන්න යෝජනා වෙලා තියෙනවා කියලා. ගරු සභාපතිතුමනි, අපි සතුටු වෙනවා මේ රටට විදේශ ආයෝජන එනවා නම්. එතුමා එදා දවසේ කිව්වා කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා එක්තරා සමාගමකට ඕමාන රාජ්‍යත් සමග ඩොලර් බිලියන 3.8ක ඩොලර් මිලියන 3800ක ආයෝජනයක් සඳහා අවස්ථාව කරගන්න කියලා. මම අපේ හර්ෂද සිල්ව ඇමතිතුමාත් ඉන්න වෙලාවේ මම අහන්න කැමතියි ගරු ඇමතිතුමාගෙන්, දැන් අද රොයිටර් පුවත් සේවයේ අද වාර්තා කරලා තියෙනවා විශේෂයෙන්ම ඕමාන රජය, ඕමාන ඛනිජ සම්පත් රජය අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඕමාන් ඩිනයිස් ඉට් හැස් අග්‍රීඩ් ටු ඉන්වෙස්ට් ඉන් ශ්‍රී ලංකන් ඔයිල් රිෆයිනරි ප්‍රොජෙක්ට්. දැන් මේ කැබිනට් අනුමැතිය ඔබතුමන්ලගේ ආණ්ඩුව ගන්නේ ඕමාන රජයත් එක්ක හවුල් ව්‍යාපාරයක් හැටියට කරන ව්‍යාපෘතියක් හැටියට. ඔබතුමන්ලා කියනවා මේක කඩිනම් කටයුත්තක්, ඒක නිසා අක්කර 400ක භූමි ප්‍රදේශයක් වෙන් කරලා දෙන්න ඕන මේ ඕමාන රජයේ ලැබෙන ඩොලර් බිලියන 3.8ක ආයෝජනයක් ඉදන් කියලා. හැබැයි එක පැත්තකින් ඕමාන රජයේ ඛනිජ සම්පත් අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කළා කියනවා මේක පළවෙනි වතාවට තමයි එතුමාට අහන්න ලැබෙන්නේ කියලා. එතුමා දන්නේ ඩොලර් බිලියන 3.8ක් කවුද ආයෝජනය කරන්න එකඟ වෙලා තියෙන්නේ කියලා. මම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු රාජ්‍ය ඇමතිතුමා ඉන්න වෙලාවේ ඔබතුමා වෙහෙසක් ගත්ත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ලංකාවට ගේන්නේ. ඔබතුමා මට මතකයි එදා මැතිවරණ ක්‍රියාවලිය ඇතුලේ කිව්වා වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව නියත වශයෙන්ම ලංකාවේ ඇති කරනවා කියලා. එදා වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ මව් සමාගමෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා කිව්වා නෑ එහෙම එකඟතාවයකට අපි ඇවිල්ලා නෑ කියලා. එසම මේකත් නැවත වතාවක් මේ රටේ ජනතාව අන්දන අර වොක්ස්වැගන් වගේ ව්‍යාපෘතියක්ද කියන එක පිළිබඳව මම අපේ හර්ෂ සිල්වා අපේ කැබිනට් නොවන ඇමතිතුමාගෙන් අහන්න කැමතියි. එතුමාගේ පිළිතුරුත් මම බලාපොරොත්තු වෙනවා මේ ඔබතුමාගේ කතාව විදිහරි මගේ වෙලාවක් හරි අරගෙන කමන්න ඒකට පිළිතුරු දෙන්න පුළුවන් නම්. එසා ගරු සභාපතිතුමනි මේ රටේ කැබිනට් එක අනුමැතිය දෙනවා නම් යම් කිසි කාරණයක් වෙනුවෙන් පෙදායකමගේ එමතුමත් කැබිනට් මණ්ඩලේ ඉන්නේ නැති ඒ අනුමැතිය ලබා දෙන විට මම හිතන්නේ කැබිනට් මණ්ඩලයේ කවුරුරි සමාජිකයෙක් අනුමැතිය දුන්නා නම් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් එක පැත්තකින් කැබිනට් යෝජනාව ගේන්නේ ඕමාන් රාජ්‍යයත් එක්ක ඕමාන් රාජ්‍ය හා හවුල් ව්‍යාපාරයක් එක්ක ගේන ආයෝජනයක් හැටියට එනිසා එක පැත්තකින් මේ රටේ ජනතාව පමණක් නෙවෙයි කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු සියලු දෙනා නොමග යවලා තමයි ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ එනිසා මේ බරපතල වැරද්ද නිවැරදි කරන්න ඕන ආයෝජනයක් එනවා නම් ඒකට අපි විරෝධතාවයක් නැහැ කරු එමතුමා ආයෝජන එන්න ඕන මේ රටට නමුත් ආයෝජන එනවා කියලා රුපියල් ඩොලර් බිලියන 3.8ක ආයෝජනයක් වෙනත් රාජ්‍යකින් කරනවා කියලා ඒ රාජ්‍යත් නොදැනුවත්ව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා විශේෂයෙන්ම මේ රටේ ජනතාව මුලාවේ දමලා මේ රටේ අක්කර ඉඩම් අක්කර 400ක ප්‍රමාණයක් පෞද්ගලික සමාගමකට වෙන් කරන්න දෙන්න කටයුතු කරනවා නම් ඒකේ බරපතල ගැටලුවක් තියෙනවා. අපි දන්නවා වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ගෙනකටත් ඔහොමයි. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ලංකාවට ගේනවා කියලා මේ රටේ තියෙන ප්‍රධාන ඉඩම් ටිකක් ලබා දුන්න පෞද්ගලික සමාගමකට. මේ රටේ අද දවසෙත් වෙන්න හදන්නේ මේ ක්‍රියාදාමයමයි. එනිසා ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන විශේෂයෙන්ම රොයිටර් පුවත් සේවයේ මම ඒ ඛනිජ සම්පත් විශේෂයෙන්ම රොයිටර් පුවත් සේවයේ කියන විශේෂම 30%ක කොටසක් ඕමාන රජයට හිමි වෙනවා කියලා තමයි නලින් බණ්ඩාර ඇමතුමා කියලා තිබුණේ. හැබැයි මේ ලේකම්වරය කියනවා no one on this side of the panel is aware of the investment in Sri Lanka Salim Al Aufi, Undersecretary of Oman's Ministry of Oil and Gas, told a news conference on Wednesday. Then me, how the mula idani? Ekapatta king rate janata or balaa poru tulabadi le patte chandu. Abhi naata kai January maase atavenda balayda patte nissella porondu ganana vakdunna. E porondu khandarabe tarunya nilakka karagat porondu ganana vakti buna. Tarunya anta da davse porondu dunna rakia dasalak se sihine dunna. Eda davse thakshane gamata kine sihine dunna. මෙවැනි කර්මාන්ත ප්‍රදානත් සීනිය දුන්නා එදා ණය බරක් ගැන කිව්වා මේ සියලු දේ කියලා අද ආර්ථිකය දමත්ම විනාශ වෙන තැනටපත් කළා තියෙනවා මම දන්නේ නැහැ ගරු ඇමතුමාගේ විශේෂපතේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන්න ඔබට මොකද්ද ලබා දෙන්න බලය කියලා ඔබතුමා දක්ෂයෙක් ඔබතුමාට ඒක බාර දුන්නොත් කරන්නත් පුළුවන් වෙයි මම ඒක විශ්වාස කරනවා නමුත් ඔබට ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන්න ඔබට ලබා දීලා තියෙන විශේෂ මොකද්ද කියන එක මට ඒ පිළිබඳව නම් අවබෝධයක් නැහැ ඔබතුමාගේ කතාවෙදිත් ඒ බලාපොරොත්තු වෙනවා ඔබ මොකද්ද මේ ආර්ථිකය වෙනස් කරන්න ප්‍රතිසංස්කරණය කරන්න යෝජනා කරන ක්‍රියාවලිය ඔබට ලබා දීලා තියෙන වගකීම් මොකද්ද කියලා. ඒ වගේම සමාජ සවිගල ගැනීම අමාත්‍යංශය. ගරු සභාපතිතුමනි මේ කතා කරපු ආණ්ඩු පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු මේ චෝදනාව එල්ල කරන්නේ සමෘද්ධි ව්‍යාපාරයට මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණේ ඡන්ද මැසීම කියලා. එදා දවසේ ගරු සභාපතිතුමනි 95 අවුරුද්දේ මේ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරනකොට අවුරුදු 17ක් එක්සත් ජාතික පාක්ෂ පාලනයෙන් එදා පීඩාවට පත්වෙච්ච තරුණයන්ට යන්න තැනක් තිබුණේ නැහැ. රැකියා අවස්ථාවක් තිබුණේ නැහැ. එදා දවසේ එවැනි තරුණයන් කණ්ඩායමක් තමයි එක්සත් ජාතික පාක්ෂ ආණ්ඩුවෙන් බැටකාපු. ඡන්දය දුන්නද නැද්ද කියන එක නෙමෙයි. නමුත් තරුණයන් හැටියට තමන්ගේ එක පාසල් ගිහිල්ලා උසස් පෙළ කරලා නැත්නම් සාමාන්‍ය පෙළ කරලා උපාධිය කරලා මේ තමන්ට රැකියාවක් රජයේ රැකියාවක් හොයාගන්න බැරිලා හිටපු තරුණයන්ට ඒ අවස්ථාව ලබා දීලා ඉතාමත්ම අඩු වැටුපකින් ආරම්භ කරලා ගරු ඇමතුමනේ එදා 125කට තිබුණු දරිද්‍රතාවය 106 107 දක්වා අඩු කරන්න එදා 95 ආරම්භ වෙච්ච සමෘද්ධි ව්‍යාපාරයට පුළුවන්කම ලැබුණා. මොකද අපි කනගාටු වෙනවා අපේ ආණ්ඩුවිනුත් තුන වැරද්දක්. එදා සමෘද්ධි ව්‍යාපාරය 95 ආරම්භ කරාට සමෘද්ධි නිලධාරින්ගේ සේවයේ ස්ථිරභාවයට පත් කිරීම පිළිබඳව ගැටලු තවමත් අද දවසටත් තියෙනවා. එදා දිවිනැගුම දෙපාර්තමේන්තුව දිනකෝ දෙපාර්තමේන්තුවට පරිවර්තනය කරන් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ මූලික පියවර ගන්නේ ඒ සමෘද්ධි නිලධාරින්ගේ තියෙන තමන්ගේ නිලධාරින්ගේ තියෙන සේවයේ ස්ථිරභාවය ආරක්ෂා කරන්නත් මේ ව්‍යාපාරයේ පුළුල් ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඒ එදා දවසේ ගත්ත යෝජනා
නිසා විනාඩි දෙකක් ඔබතුමාට තියෙනවා විනාඩි දෙකක් තියෙනවා
ගරු සභාපතිතුමනි මම ශහන් සේමසිංහ මන්තුමායි කාලයක් ගන්නවා එදා දවසේ එහෙම ඒ ආරම්භ කරපු ව්‍යාපෘතිය නිසා අද මේ ව්‍යාපෘතිය ග්‍රාම නිලධාරි වසම් 14000 මෙරටේ දිළුඳු ජනතාවට සේවය සපයන නිලධාරින් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපේ දින 51 ආණ්ඩුවේ තුල ඔබතුමාලා කියන කුමන්ත්‍රණයෙන් පත් කරගත් ආණ්ඩුව කියලා. ඒ ආණ්ඩුව ඇතුලේ ප්‍රධාන තීන්දු කීපයක් ගත්තා. ඒ ප්‍රධාන තීන්දු කීපේ ප්‍රධානම තීන්දුවක් බවට පත් වුණා විමල් වීරවංශ මහත්මයාගේ අමාත්‍යංශයේ නායකත්වයෙන් එදා දවසේ ඒ සමෘද්ධි නිලධාරින් ස්ථිරභාවයේ නැති වෙලා තිබුණු නිලධාරින්ගේ ඒ සේවා ගැටලුව විසඳුණු ලක් කරලා ඔවුන්ට පත්වීම ලබා දෙන්න. අපි කනගාටු වෙනවා ගරු සභාපතිතුමනි. එදා දවසේ එහෙම ගත්ත තීන්දුව ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ පසුවපත් වෙච්ච අමාත්‍යවරයා. එදා දවසේ ගත්ත තීන්දුව ඉදිරියට ගෙනිච්චා නම් අද දවස වෙනකොට දීර්ඝ කාලයක් සේවය කරන මේ ඊයේ පෙරේද සමෘද්ධි නිල සමෘද්ධි දෙපාර්තමේන්තුවට අන්තර්ගත නිල පිරිස නෙමෙයි සමෘද්ධි ව්‍යාපාරට එකතු වෙච්ච පිරිස නෙමෙයි 95 ඉඳලා එකතු වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. තමන්ගේ සේවයේ ස්ථිරභාවය නැති නිසා අද 180කට වැඩි පිරිසක් ඉන්නවා, මිය ගිහිල්ලා ඉන්නවා, විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා. නමුත් විශ්‍රාම වැටුපොඩවත් හිමිකමක් ලැබිලා නැහැ. මේක අපි 2015 විසඳන්න උත්සාහයක් ගත්තා. දිවිනගම දෙපාර්තමේන්තුව බිහි වුණා. නමුත් දිවිනගම දෙපාර්තමේන්තුව බිහි කරන්න ගිහිල්ලා එදා දවසේ අපේ ආණ්ඩුවටත් ගෙදර යන්න සිද්ධ වුණා. ශිරාණි බණ්ඩාරනායක මැතිණිය අගවිනිසුරතුරු කණ්ඩායමත් එක්ක ඒ තිබුණු ඒ ගැටුමත් නිසා. නමුත් 2015 ඉඳලා අවුරුදු 4ක් යනකම් මේක තව තවත් මේක ගැට ගහලා නූල් බෝලේ තව තවත් ලොකු ගැටයක් බවට පත් කරලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමාගෙන්, මේක දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව මේ සමෘද්ධි ව්‍යාපාරයේ ඔබතුමාගේ අමාත්‍යංශයේ ඉදිරි දැක්ම ගෙනියන්න වැදගත් දායක වෙන තැනක් වෙනවා. එනිසා ඔවුන්ගේ නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීම සඳහා එදා විමල් වීරවංශ ඇමතුමා නවත්තපු තැන ඉඳලා ඔබතුමා ඒ ඉදිරි පියවර තියලා ඒ ඉදිරි කණ්ඩායමටත් සේවය ස්ථිරභාවය ආරක්ෂා කරලා දෙන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු ඇමතුමනි, ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම එදා දවසේ ප්‍රාදේශීය ලේකම් තුමන්ලට වගකීමක් පැවරලා තිබුණා. දැන් සමෘද්ධි සහනාධාරයේ කොහේ හරි තැනකින් කැපෙනවා නම් ඒ සමෘද්ධි ප්‍රතිලාභියෙක් තව හිමිකමක් තියෙන සුදුසුකමක් තියෙන පුද්ගලෙක් ඉන්නවා නම් ප්‍රාදේශීය ලේකම්වරයාට එදා දවසේ බලයක් පැවරලා තිබුණා ඒ අවශ්‍ය ආකාරයට සමෘද්ධි ප්‍රතිලාභය ලබා දෙන්න. නමුත් අද දවසේ ඒක ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අද ඒක ඉවත් කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට කියනවා නිර්දේශක ලෙවන්න කොළඹට, කොළඹින් ආවට පස්සේ ආයෙ නිර්දේශක ලෙවනවා. මේක මාස ගාණක් යන ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. ඔබතුමන්ලා යෝජනා කරලා තියෙනවා ලක්ෂ 6ක් අලුතෙන් සමෘද්ධි පවුල් හැටියට බඳව ගන්න. මම හිතනවා ගරු ඇමතුමනි, සමෘද්ධි පවුල් හැටියට බඳව ගන්නවට වැඩිය ඔබතුමන්ලා කල්පනා කරලා බලන්න ඉන්න පිරිසට මීට වැඩිය මොනවද දෙන්න පුළුවන් දේවල් ටික කියලා. අපි දන්නා සමහරලාට සමෘද්ධි ප්‍රතිලාභයේ කැපෙයි කියලා බොහෝ දෙනෙක් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණත් සමහරලාට කරගන්න දේවල් තියෙනවා. සමහරලාට ගෙදර තියෙන ටයිල් එක අල්ලන්නේ නැහැ, ටයිල් අල්ලන්න පුළුවන් වුණත් සමෘද්ධි ප්‍රතිලාභයේ කැපෙයි කියලා. සමහරලාට ස්ථාවර දුරකථනයක් ගන්න පුළුවන් වුණත් ඒ දුරකථනය ගත්තොත් එහෙම සමෘද්ධි සහනාධාරයේ කැපෙයි කියලා බියක් තියෙනවා. සමහරලාට තමන්ට ව්‍යාපාරයක් කරගන්න රථයක් වාහනයක් මිලදී ගන්න පුළුවන්කම තිබුණත් සමෘද්ධි ප්‍රතිලාභයේ කැපෙයි කියලා බියක් තියෙනවා. මේ සමෘද්ධි ප්‍රතිලාභය හරහා ගරු ඇමතුමා මගේ කතාවෙන් පස්සේ කතා කරනවා.
දයා ගමගේ ඇමතුම
කියන එකේ මේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලෙන් නෙමෙයි ගන්නේ, මගේ කාලෙන්. මොකද ඇමතිවරයා හැටියට ඔබතුමා දිගටම චෝදනා පත්‍රයක් වගේ කියාගෙන යනකොට මේ ඒකට පිළිතුරු දෙන්න අවශ්‍යයි. විශේෂයෙන්ම දින 52 විමල් වීරවංශ ඇමතිතුමා විශාල උත්සවයක් පවත්වලා ඒ කරේ සංදර්ශනයක්, සම්පූර්ණ නීති විරෝධී වැඩක්. එතකොට අවුරුදු 20ක් තිබුණා ඔබතුමාලගේ ආණ්ඩුව තිබුණේ, අපි හිටියේ විපක්ෂයේ. දැන් ඔබතුමාගේ කටින්ම කිව්වා මේ රස්සාවල් නැති උදවියට මැතිවරණ ව්‍යාපාරයට උදව් කරපු කට්ටියට රස්සාවල් දෙන්න තමයි මේ සමෘද්ධි නිලධාරීන් අරන් තියෙන්නේ කියලා. අන්නේ එතන ඔබතුමා, මම මේ උත්තරේ ඔබතුමා ඒ කියපු එක
සම්පූර්ණයෙන්ම
වැරදි.
ගරු මන්ත්‍රීතුමා අවසන් කරා.
ගරු මන්ත්‍රීතුමා, මේකේ අපි මේ එක්සත් ජාතික පක්ෂයේ එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ ජනසවිය වැඩසටහන පටන් අරගත්තේ දිලිඳුකම නැති කරන්න. එතකොට එදා ඒ තරුණයෝ විශාල ප්‍රමාණයක් ඒක අරගෙන ඒගොල්ලන්ව පුරුදු කරා, ඒගොල්ලෝ පුහුණු කරා, ඒගොල්ලන්ට නොයෙක් කර්මාන්තවල වැඩ කරලා නොයෙක් කර්මාන්ත ඇති කරන්න පුරුදු කරලා තමයි මේ අර සවි බල ගන්නවන්න දිලිඳු උදවියට ඒක වැඩ කරන්න දැම්මේ.
එතකොට මේ අනුව ඇමතුමාගේ කාලේ අරන් තියෙන ඇමතුමාගේ කාලෙන් අඩු කරනවා.
මේ අනුව මුලාසනාඩුණ්ඩ ගරු මන්ත්‍රීතුමනි, මේ මේ ඒ ක්‍රියාවලිය එදා කරේ එහෙමයි. නමුත් ගරු මන්ත්‍රීතුමා කියන විදිහට දැන් මේ එදා රස්සාවල් නැති කට්ටියට රස්සාවල් දෙන්න එහෙම කරලා දැන් සමෘද්ධිය කපන්න මේ සමෘද්ධිය රස්සාවල් දෙන්න සමෘද්ධිය ඇති කරන්න උවමනාවක් නැහැ. අපි දිලිඳු ජනතාව සවිමත් කරන්නයි සමෘද්ධිය, ඒ කියන්නේ ඒදා ජනසවිය ඇති කරේ. එතකොට ඒ ක්‍රියාවලිය තමයි ගෙනියන්නේ. අපේ රජය අපි කටයුතු කරන්නේ, ඔව්
ඇමතුමා,
අපේ රජය අපි කටයුතු කරන්නේ.
ගරු මන්තුමාගේ කතාවෙන් පස්සේ ඔබතුමාට දීර්ඝ
නමුත් එතුමාගේ කතාවට පිළිතුරු දෙන්න ඕනේ. මොකද මේක මාධ්‍යවල වෙන ආකාරයකට දාන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඒ නිලධාරීන්ට පුහුණුවක් ලබා දීලා නැහැ. දැන් වෙනකොට අපි ඉතාමත්ම කඩිසම් සැලසුමක් අපි දියත් කරනවා. ඒ සමෘද්ධි නිලධාරීන් රටේම ඉන්න ඔක්කොටම හොඳ පුහුණුවක් ලබා දීලා අපි අපේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ දිලිඳුභාවය නැති කරන්න. තමුන්නාන්සේලා අවුරුදු 15ක් තිස්සේ අපෝසත් වෙලා තියෙනවා. 183කට ඒ සමෘද්ධි ආධාරය ලබා දෙනවා. නමුත් ඔවුන්ව සවි බල ගන්න අපෝසත් වෙලා තියෙනවා. කවුරු හරි ටයිල් ගෙනල්ලා ටයිල් ගන්න සල්ලි තියෙනවා නම් ඒගොල්ලෝ ටයිල් අල්ලන්නේ නැතුව ඉන්නවා නම් සමෘද්ධිය කැපෙනවයි කියලා ඉවර වෙලා. ඒ කියන්නේ සමෘද්ධිය දීලා තියෙන්නේ නියම සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයන්ට නෙවෙයි, අහිංසක සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයෝ 850,000
පොරොත්තුලා.
මම දන්නේ ගෞරව ඇමතුමා, මම කියපු දේ ඔබට වටහා ගන්න බැරි වුණා. මම විශේෂයෙන්ම කිව්වේ මේ දේශපාලන පත්වීම් හැටියට සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරපු කතාවක් නෙවෙයි. අවුරුදු 17ක් මුළුල්ලේ එදා එක්සත් ජාතික පක්ෂයේ රජයේ නොයෙක් පීඩන ලක් වෙච්ච තරුණ පිරිසක් හිටියා. ඒ තරුණ පිරිස තමයි ආණ්ඩුව පෙරලන්න කටයුතු කරේ. ඒක ඇත්ත. එදා එහෙම බිහිවෙච්ච අවුරුදු 17ක් බිහිවෙච්ච තරුණ පිරිසට ලැබිච්ච පළවෙනි රාජ්‍ය සේවය හැටියට තමයි සමෘද්ධි ව්‍යාපාර දෙක තුනේ. ඒක ඔබතුමා තේරුම් ගන්න බැරි වුණා නම් ඒක මම දන්නේ ඔබතුමාගේ මොකක් හරි වැරද්දක් ඇති. ඒ නිසා එදා දවසේ විමල් වීරවංශමතුමා ගත්ත තීන්දුව වැරදි නම් ඔබතුමා ඇමතිවරයා හැටියට පුළුවන් නම් උත්තරයක් දෙන්න මේක නිවැරදි කරන්න කවද්ද ගන්න කියලා. කොච්චර කාලයක් ගන්නවද කියලා. නිවැරදි කරන්න පුළුවන්ද බැරිද කියලා උත්තරයක් දෙන්නකෝ. ඒකට උත්තරයක් නැද්ද ඇමතුමා?
ඔබතුමා දැන් මේ පාර්ලිමේන්තුවේ දැන් ඉස්සෙල්ලත් මන්ත්‍රීවරු ආපු ප්‍රශ්නවලට ඒක අපි අප්‍රේල් 30 වෙනකොට සම්පූර්ණයෙන්ම නීත්‍යානුකරලා අපි ඒ නීත්‍යානුකූල විදියට ඔවුන්ගේ පත්වීම් ලබා දෙනවා, ස්ථිර පත්වීම්.
හරි, බොහොම සුදී. ගරු සභාපතිතුමනි, මම කියාගෙන ආවේ මේ සමෘද්ධි ව්‍යාපාරයේ මීට වැඩිය පළල් වෙන්න ඕන. මේ සමෘද්ධි ව්‍යාපාරය ඇතුලේ එදා දවසේ හදපු නිර්ණායක 95 හදපු නිර්ණායක අද දවසට ගැලපෙන්නේ නැහැ. මම හිතන්නේ රුපියල් 1500කින් 3000කින් සමෘද්ධි දීමනාවකින් ජීවත් වෙන්න ඉතාමත්ම දිලිඳු පවුලකටත් පුළුවන්කම තියනවා කියලා. ඔබතුමාට මම කියාගෙන ආවේ මේ රටේ ඕනම මිනිහෙක්ටද ටයිල්යක් අල්ලගන්න පුළුවන් පහසුකම, දුරකතරයක් ගන්න පුළුවන් පහසුකම තියෙනවා. එහෙම නැති පවුල් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් ඉන්නේ. ඔබතුමාලා යෝජනා කරලා තියෙනවා 106ක් සමෘද්ධි ව්‍යාපාරයට තව එකතු කරගන්න. ඔබතුමාලා දැන් අපිට චෝදනා කරනවා අවුරුදු 15ක් තිස්සේ සමෘද්ධි ව්‍යාපාරය තියන්න මොකද්ද කරේ කියලා. ඒ නිසා ඔබතුමාලා යෝජනා කරනවා නම් 106ක් බඳව ගන්න සමෘද්ධි ව්‍යාපාරයට. අපි කියනවා අවුරුදු 4ක් තිස්සේ ඔබතුමාලා මේ රටේ ජනතාව දිලිඳු බව තව වැඩි කරලා තියනවා එහෙනම්. තව 106ක් ගන්න යෝජනා කරනවා නම්. ඒ නිසා ඔබතුමාට මම කියාගෙන ආවේ මේ සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් වෙන්න ඕන තව පිරිසක් ඉන්නවා. හැබැයි මේක ක්‍රමයකට කඩා ගන්න. මේ රුපියල් 1000 සීමාව ඉන්න ඕන කවුද? රුපියල් 2000 සීමාව ඉන්න ඕන කවුද? 3000 සීමාව ඉන්න ඕන කවුද? ඒක අර ටයිල් එක අල්ලන්න බැරිද, දුරකතනේ ගන්න බැරිද, වාහනේ ගන්න බැරිද කියලා නෙමෙයි. මේ සමෘද්ධි ව්‍යාපාරය ඇතුලේ සමෘද්ධි දීමනාව පමණක් නෙමෙයි කරු සභාපතිතුමනි. මේ සමෘද්ධි ව්‍යාපාරය ඇතුලේ සමෘද්ධි බැංකු පද්ධතියක් තියෙනවා. උපතේ ඉඳලා විපත දක්වා යම් යම් සේවාවන් ටිකක් වෙනවා. ඒ සේවාවන් ගන්න පිරිසක් එකතු වෙලා ඉන්නවා. තමන්ගේ දරුවගේ ඉගෙනීම කටයුතු වෙන්න පුළුවන්, ශිෂ්‍යත්වයක් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවගේ විවාහ කටයුතු වෙන්න පුළුවන්, නිවසක් හදා ගැනීම වෙන්න පුළුවන්. මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන දීමනාවක්ම නෙමෙයි කරු ඇමතුමා, ඒක අවබෝධ කරගන්න. සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් නැතුව මේ අමාත්‍යංශ කරන්න පුළුවන් කමක් නැහැ ඇමතුමා. මේ අමාත්‍යංශ ඇතුලේ තියෙන මේ සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න. සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ මේ මුදලක් ගිහිලා දෙන එකක් විතරක් නෙමෙයි. ඒ සමෘද්ධි ව්‍යාපාරින්න පවුල් වලට විශාල සේවයක් සැපයනවා. එදා දවසේ සමෘද්ධි බැංකුව පද්ධතියක් තිබුණේ නැහැ. මේ බැංකු පද්ධතියට එකතු කරලා ණය ක්‍රමයක් යනවා. මේ බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. සම සේවයක් සැපේනවා, ශිෂ්‍යත්ව සැපේනවා, උසස් පෙළ ඉගෙන ගන්න ළමයිට, ඒ වගේම සාමාන්‍ය පෙළ සමත්තුවන්ට, ශිෂ්‍යත්ව සමත්තුවන්ට යම් යම් පහසුකම් ටිකක් සැලසෙනවා. නමුත් මේ සමෘද්ධි ප්‍රතිලාභින් ඒ සහන ටික නොලැබෙයි කියලා බියක් තියෙන සමහරලාට තමන්ගේ අර තියෙන දේවත් කරගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මේක පුළුල් කරගන්න. සමෘද්ධි දීමනාව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සමෘද්ධි ප්‍රතිලාභින් ප්‍රමාණය වැඩි උනට කමක් නැහැ. නමුත් මේ සේවාවන් ටික සියලු දෙනාටම යනවා නම් මම හිතනවා මීටත් වැඩිය පිරිසක් සමෘද්ධි ව්‍යාපාරයට එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. ගැටලුවක් නැහැ කියලා. ඒ නිසා තමයි මේ සමෘද්ධි නිලධාරීන්ගේ සේවයේ ස්ථිරභාවය ආරක්ෂා කරන්න ඕන. අද සමෘද්ධි ව්‍යාපාරේ ඉන්න අපේ ආණ්ඩුවේ වැරද්දක් තිබුණා. එදා ස්ථිරභාවයට පත් කරගන්න බැරි වුණා අපි. හැබැයි පියවරක් තිබ්බා.
සමෘද්ධි දෙපාර්තමේන්තුව වලට පරිවර්තනය කරපු නිසා තමයි ඔබතුමන්ලට ආණ්ඩුව බලයට පත් වෙලා ඉවත් කරගන්න බැරි වුනේ සමෘද්ධි නිලධාරීන්. අධිකාරිය තිබ්බනම් ඔබතුමන් වහන්සේලා ඒ සියලු දෙනාම හම්බන්තොට වරාය වගේ මත්තල ගුවන්තොටුපළේ වගේ සියලු දෙනාම එළියට දාලා තියෙනවා. ඒ නිසා එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා ගත්ත පියවර හින්දා ඔබතුමන්ලට ඒක එළියට දාගන්න බැරුව ඉන්නවා. නමුත් අපි මේෙන් ඉල්ලීමක් කරනවා. මේ UNP වෙන්න පුළුවන්, ශ්‍රී ලංකා වෙන්න පුළුවන්, JVP වෙන්න පුළුවන්, මේ සමෘද්ධි ව්‍යාපාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි, පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතියක් නෙමෙයි, ඔබතුමන්ලගේ වෘත්තීය සමිතියක් තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියක් තියෙනවා, ඔබතුමන්ලගේ තරඟපදිච්ච පිරිසක් ඉන්නවා, අපේක්ෂකයෝ ඉන්නවා. ඒ නිසා මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක පැත්තකට ගොනු කරන්න හදන්න එපා. මේ නිලධාරීන් සියලු දෙනාම එහෙනම් එහෙම චෝදනාවක් එල්ල කරනවා නම් එහෙම පෞගිය කාලේ චෝදනාවක් එල්ල කරන්න පුළුවන් වගා නිලධාරීන් ග්‍රාම නිලධාරීන් හැටියට පත් කරගත්ත පිරිසර. නමුත් ඔබතුමන් වහන්සේලා එහෙම පිරිසරවත් අද සලකන්නේ නැති ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා. ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරීන් පාරට බහලා තියෙනවා තමයි වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්. දැන් ග්‍රාම නිලධාරීන් හංවඩු ගහලා තියෙන එක්සත් ජාතික පාක්ෂිකයෝ කියලානේ. සමෘද්ධි නිලධාරීන් ගහලා තියෙනවා නම් ශ්‍රී ලංකා කාර්යෝ කියලා. නමුත් ඔබතුමන්ලාට මේ රාජ්‍ය සේවයේ පිළිබඳව ඇගයීමක් නැහැ. මේ රාජ්‍ය සේවයේ මේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ විශාල සේවයක් වෙනවා. ඒ සේවය ශක්තිමත් කරන්න නම් ඔවුන්ගේ සේවය ශක්තිමත් කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන. එදා විමල් වීරවංශ ඇමතුමා ඉතාමත්ම කෙටි කාලෙකින් යම් විසඳුමක් ලබා දුන්නා. ඒ විසඳුම ඒ ඔස්සේ ගිහිල්ලා මේකේ නඩු තියෙනවා. කැබිනට් පත්‍රික ගණනාවක් ප්‍රතික්ෂේප වුණා. නමුත් ඔබතුමාට ඒක පුළුවන්කම තියෙනවා මේක එකට එකතු කරලා දින වකවානු දෙන්න. අපි දන්නවා හැරිසන් ඇමතුමා පහුගිය කාලේ කියාගෙන ගියා අවුරුදු දෙකක් දෙන්න මේක විසඳලා දෙන්නම් කියලා. දැන් ඔබතුමා කියනවා අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට මේක විසඳලා දෙනවා කියලා. අපි බලාගෙන ඉන්නවා අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකම්. අප්‍රේල් මාසෙ 20 වෙනිදා වෙනකන් අපි බලාගෙන ඉන්නවා මේක කරයිද කියලා. සමෘද්ධි නිලධාරීන් බඳව ගන්න ඕන නම් ඔබතුමන්ලා බඳව ගන්න, එක්සත් ජාතික පාක්ෂික ඕන නම් බඳව ගන්න. නමුත් මේ ව්‍යාපාරයේ කඩා වැටෙන්න දෙන්න එපා කරු ඇමතුමා. ඒක තමයි අපි කරන ඉල්ලීම. ඒ වගේම කරු සභාපතිතුමනි, අද අපි රාධාකෘෂ්ණ ඇමතුමාටත් වගකීමක් පවරලා තියෙනවා විශේෂ කලාප ඇමතිවරයා හැටියට. කරු ඇමතුමා, මම දන්නවා ඔබ ඉතාමත්ම අමාරුවෙන් ඒ කොට්ටාසේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කරලා ඉතාමත්ම අමාරුවෙන් මේ තත්ත්වයට පත්වෙච්ච පුද්ගලෙක්. නමුත් ඔබතුමාට මේ අමාත්‍යංශ යටතේ පැවරලා තියෙන වගකීම් වලින් මම දන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන සේවය කරන්න පුළුවන්කම තියනවාද කියලා. එදා දවසේ රාජ්‍ය අමාත්‍යවරයා හැටි අධ්‍යාපන අමාත්‍යංශ ඔබතුමාට සේවය කරන්න ශක්තිය දුන්නේ නැහැ. මම දන්නේ මේ නම කොහෙන්ද ආවේ කියලා. විශේෂ කලාපයක්. ලංකාව ඇතුලේ කොහෙද විශේෂ කලාප තියෙන්නේ? ලංකාව ඇතුලේ අපි සියලු දෙනාම සමානව ජීවත් වෙනවා නම් ගරු හර්ෂ ඇමතුමා කොහෙද විශේෂ කලාප තියෙන්න ඕනේ ලංකාව ඇතුලේ? විශේෂ කලාපයක් කියලා ඔබට නම් කරන්න පුළුවන් කලාපයක් තියෙනවා ලංකාව ඇතුලේ. එනිසා මේ කලාපයේ විශේෂ කලාපයක් හැටියට නම් කිරීමෙන්ම යම්කිසි ආකාරයක අසාධාරණයක් කරලා තියෙනවා යම්කිසි ජන කොට්ටාසයකට. එනිසා ඔබතුමාලා බලාපොරොත්තු වෙනවන යම් ජන කොට්ටාසයක් විශේෂ කලාපයක් හැටියට හඳුන්ලා කටයුතු කරන්න ඒකෙන් අසාධාරණයක් වෙනවා.
මම විශ්වාස කරනවා. තව විනාඩියක් තියෙනවා ඔබතුමාට. තව විනාඩියක් තියෙනවා.
නගර සභාපතිතුමනි විශ්වාස කරන ඔබතුමාලට සහයෝගය ලබා දෙන්න ඕන. ඡන්දෙට විතරක් නෙවෙයි, අයවැය දිනන්න විතරක් නෙවෙයි, ආණ්ඩුව පවත්වාගෙන යන්න විතරක් නෙවෙයි. ඔබතුමන්ලාගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ මේ ජනතාවට සේවය කරන්නත් ඒ අවශ්‍ය ඉඩ පරිසරය ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි කනගාටු වෙනවා. දක්ෂ ඇමතිවරයෙක් හරිස්ද සිල්ලා ඇමතුමා මම දක්ෂ ඇමතිවරයෙක් හැටියට දකිනවා. ඔබතුමා ආරම්භ කරපු ගිලන් රථ සේවය ඇත්තටම අපි සතුටු වෙනවා. එදා දවසේ අපේ ආණ්ඩුවෙන් ගන්න තිබුණු තීන්දුවක් ගත්තේ නැති එක ගැන අපි කනගාටු වෙනවා. මේ ගිලන් රථ සේවය ආරම්භ කරලා යම්කිසි සේවයක් සපයනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. නමුත් මේ වෙනුවෙන් ඔබතුමාගේ අමාත්‍යංශ වෙනුවෙන් වෙන් කරලා තියෙන මුදල ගත්තම අද දවසේ මේ අමාත්‍යංශ අතරින් අඩුම මුදල වෙන් කරලා තියෙන ඔබතුමාගේ අමාත්‍යංශයට රුපියල් මිලියන 190ක වගේ මුදලක්.
ඒත් අවශ්‍යම මම පාර්ලිමේන්තුවට මේ ගරු කාන්තර මන්ත්‍රීතුමා ඔබ අහපු ප්‍රශ්න මගේ වෙලාවෙන් උත්තර දෙන්න මිලියන 3300 ගාණක් වෙන් කරලා තියෙනවා. හැබැයි ඒක ඔබලාව දැනුවත් කරලා නැහැ. ඒත් අවශ්‍යම පාර්ලිමේන්තුව මම දන්නේ මේක අපි විවාදයට ගන්නකොට මේක දැනුවත් වෙන්න ඕනේ. දැන් මමත් බැලුවා 100 ගාණයි තියෙන්නේ. මොකද මේ අමාත්‍යංශයට මේව අලුතෙන් එකතු කරේ. මේකට තියෙනවා 19 සුවසැරිය තියෙනවා, ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව තියෙනවා, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව තියෙනවා. නමුත් මේව වෙන් කළා. එතකොට මේව දැනුවත් කරන්න. ඉතින් ඒ නිසා 189 3300 ගාණක් තියෙනවා. ඒත් තව ගොඩක් අපිට වැඩ කරන්න පුළුවන්.
අරකටත් උත්තරයක් දුන්නා නම් හොඳයි. අර ව්‍යාපෘතිය පිළිබඳව
නෑ, ඒකට BOI එක මේ දැන් පොඩ්ඩකට කලින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා කියලා මම දැන් ඩිරෙක්ටර් ජෙනරල් තුමියගෙන් කතා කරලා ඇහුවාම කිව්වා මාධ්‍ය නිවේදනයක් දැන් ටික වෙලාවකින් නිකුත් කරනවා කියලා. ඒකේ ඔවුන් මේ සම්බන්ධයෙන් සියලු විස්තර ජනතාව දැනුවත් කරනවා කියලා.
දැනට ඇමතුමා මොකද ඕමාන රජය
නෑ, ඒක තමයි. ඒක තමයි ගරු මන්ත්‍රීතුමා මට ඒ පිළිබඳව කතා කරන්න මම දන්නේ නැහැ. මම එකපාරක් මේ වගේ කතා කරන්න ගිහිල්ලා මම පොඩි අමාරුවක වැටුණා. ඒ නිසා මම බොහොම ප්‍රොෆෙසර් මෙන්ගෙන කතා කරන්නේ. මොකද ගියපාරත් මම විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය හැටියට ඒ වැඩේ කරලා ඒක BOI එකට බාර දුන්නා. ඊට පස්සේ ඒක BOI එකෙන් තමයි කරගෙන යන්න ඕනේ. අපි හදවතින් කතා කරන්නේ. ඔබතුමා දන්නවා. ඔබතුමා දන්නවා. අපි ඇත්ත කතා කරන කොයි වෙලාවෙත් අපි කාටවත් බොරු කියන අවස්ථාවක් නැහැ. මම එහෙම කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම ඉතාමත් වගකීමෙන් කතා කරන්නේ. ඇය කිව්වා මට තව පොඩ්ඩ වෙලාවකින් මාධ්‍ය නිකුත් කරනවා කියලා නිවේදනය. ඔබ විසින්
සුදීකරු සභාපතිතුමනි මම අවසන් කරනවා.
අවසන් කරන්න ගරු
මම. අවසන් කරන ගරු සභාපතිතුමනි මේ නිසා විශේෂම අගමැතිතුමත් මේ සභාවේ ඉන්න වෙලාවේ අගමැතිතුමාට පුළුවන් නම් ඒ සඳහා උත්තරයක් ලබා දෙන්න විශේෂයෙන්ම ඕමාන රජය ඛනිජ සම්පත් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ ආයෝජනය
පිළිබඳව
මතක් කරන්න කියන ඉල්ලීම කරමින්
පගේ
කරුණාග්‍රාමත්තුමා මමත් මේ නිවේදනය දැක්ක මං හිතන්නේ නිවේදනයේ ඔක්කොම කරුණු තියෙයි. ඇත්ත වශයෙන්ම මම දැක්කා ඕමානු රජයෙන් එවලා තියෙන ලියුමක් that they have interest in this matter and they want to be having further discussions කියලා. ඒක මං දැක්කයි ලියුම. ඊට පස්සේ ඇතුලේ සාකච්ඡා මොකද්ද කියලා එතන කියයි. ඒ ඕමානු මේ මේක නෙමෙයි මම දැක්ක එක මට කියන්න. මම අද දැක්ක ලිපිය මමත් ඔය කාරණා ඇහුවා. ඔව්.
දරු කාංචන ජේසේකර මන්ත්‍රීතුමා
අගමැතිතුමනි දැන් ඔබතුමන්ලා
විවාදයක් කරන්න බෑ.
විවාදයක් නෙමෙයි. මම අගමැතිතුමා
ඉතින් සම්පූර්ණ මේකෙන් ඒගොල්ලෝ කරුණු ටික කියයි නිවේදනයේ. ඒ නිසා මම
ඔබතුමාගේ පිළිතුර ස්තුතිවන්තව කරු අගමැතිතුමා. අගමැතිතුමා නමුත් කැබිනට් පත්‍රිකාව යන්නේ මේක ඕමාන රජයත් සමග කරන ව්‍යාපෘතියක් හැටියට. කැබිනට් අනුමැතිය ලැබෙන්නේ එහෙමයි. එතකොට කැබිනට් මණ්ඩලයට දක්වලා තියෙනවා නම් මේක ඕමාන රජයත් එක්ක කරන ව්‍යාපෘතියක් හැටියට. ඒකේ වැරද්දක් තියෙනවා ගරු අගමැතිතුමා. ඒකයි අපි සඳහන් කරන්නේ.
ඒ කැබිනට් මේකෙත් සම්බන්ධ වෙන ව්‍යාපෘතියක් හැටියට. ඒකේ ප්‍රධාන කොටස් කරුවන් ඕමානි රජය නෙමෙයි. කිසි විදිහක එතන කියලා නැහැ. ඕ
නලින් බණ්ඩාර
he had answered a question saying that Omani government was also interested in it to take a stake. So, yeah, there have been discussions on a 30% stake. So today I said if they are interested, try and make it 40%.
Bohma Suti Agramatthuma. Gaurava S. Garu Agramatthuma. Suti.